භවිස්සාමි නුපෝහං අනාගත මද්ධානං න නුපෝ භවිස්සාමි අනාගත මද්ධානං කින්නුකෝ භවිස්සාමි අනාගත මද්ධානං කතං නුකෝ භවිස්සාමි අනාගත මද්ධානං කින් මුත්වා කින් භවිස්සාමි නුපෝහං අනාගත මද්ධ අනාගතයේ අසුරුකට මේ අදහස් පහ පහළ වෙන්න බෑ. මම අනාගතයේ උපදිනවා. මම අනාගතයේ උපදින්නේ නෑ. මම අනාගතයේ උපදින්නේ එක සැරයයි. මම අනාගතයේ මෙහෙ උපදින්නේ හත් සැරයයි. මම අනාගතයේ උපදින්නේ මෙහෙට එන්නේ එක සැරයයි. මම අනාගතයේ මෙහාට එන්නෙම නෑ. මම සුද්ධාවාසයට යනවා. මම අනාගතයේ තව එක සැරයක් මෙහෙට ඇවිල්ලා ඉතුරු පළත් ලබාගෙන මෙහාට නෑවිදින් මෙහාට යනවා කියන මෙන්න මේ වගේ ප්‍රකාශන කවුරු හරි කරනවා නම් ඔහු හෝ ඇය සක්කාය දෘෂ්ටිය බිඳ නොදැමූ බවමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. මම අනාගතයේ උපදිනවද? එක වරද්ද, දෙවරද්ද, තුන් වරද්ද, හතර වරද්ද, හත් වරද්ද මේ ආදී කතා කරනවා නම් මං අනාගතයේ මෙහෙ එන්නෙම නැහැ. මෙහෙ උපදින්නෙම නැහැ. මෙහෙම කවුරු හරි කියනවා නම් මම මෙන්න මේ වගේ කෙනෙක්. මේ වගේ තත්වයකට පත් වෙච්ච කෙනෙක් මෙන්න මෙහාටයි යන්නේ කියලා කියනවා නම් මෙන්න මෙතනට ගිහිල්ලා මේ தത്വයට ඉතුරු ටික එහෙදි ලබා ගන්නවා කියන ප්‍රකාශන කරනවා නම් ඔහු හෝ ඇය සෝතාපන්න භාවයටවත් දර්ශනයටවත් පැමිණ නැත. වර්තමානයේ පිළිබඳව මේ විදිහේම අදහස් පහක් තියෙනවා. මම ඉන්නවද? මම නැද්ද? දැන් සමහරුන්ට මාර්ගඵල ලැබපු අය ඉන්න මම කියලා කෙනෙක් නෑ. මමෙක් නෑ, සත්වයෙක් නෑ, පුද්ගලයෙක් නැහැ කියන අදහස් සංකල්ප කියන මාර්ගඵලලාභීන් ඉන්නවා අපේ සමාජයේ. ඊළඟට නනුකෝස්මි කින්නුකෝස්මි මම කවුද, මම කොහොම කෙනෙක්ද කියලා තමන්ගේ ස්වභාවය අඟවන කෙනෙක් ඉන්නවා. මම මෙන්න මේ වගේ කෙනෙක්, මෙන්න මේ තරාතිරම කෙනෙක්, මෙන්න මේ තත්වයට ආපු කෙනෙක් කියලා මම මේ වගේ ස්වභාවයේ ඉන්න කෙනෙක් කියලා අඟවනවා. කතං නුකෝස්මි කවුරු වගේ කෙනෙක්ද? ඊළඟට අයං සත්වෝ කුතෝ ආගතෝ සෝ කුහින් ගාමි භවිස්සති. මේ සත්‍යය කොහේ ඉඳලාද ආවේ? මේ සත්‍යය කොහාටද යන්නේ කියලා තමන් පිළිබඳව මේ අතීතය, අනාගතය, වර්තමානය කියන මෙන්න මේ සැක විචිකිච්ඡා මේ අදහස් යමෙකු පහළ කරනවා නම් බුදුරජාණන් වහන්සේ දේශනා කරනෝ ඒතාත් කල්ලොහු සක්කාය දෘෂ්ටියෙන් යුක්තයි කියලා. එතකොට දැන් අද අපි බලන්න ඕන මේ අධිගම ලැබුවාය කියන අයගේ මේ ප්‍රකාශන තුල මේ සබ්භාසව සූත්‍රයේ එන අදහස් ටික නේද මේ කියවෙන්නේ. එහෙනම් අපිට ටිකක් විචාර බුද්ධියෙන් විමසීමෙන් සැබවින්ම මේ අය මගඵල ලබලද මේ කියන්නේ කියන ප්‍රකාශනයේ දිහා බලන්ට වෙනවා. මේ සබ්භාසව සූත්‍රයේ උගන්වන විදිහට නම් සක්කාය දෘෂ්ටි සහිත බවම තමයි ඒ ප්‍රකාශනයන් තුල කියවෙන්නේ. එනිසා දැන් අපි බලන්න ඕන සැබවින්ම මේ තත්වයට පත්වෙච්ච කෙනෙක් මම මෙහෙම කෙනෙක්, මම මේ තත්වයට පත්වෙච්ච කෙනෙක් කියලා මේ ප්‍රකාශනය කරන්න ඉඩක් තියෙනවද කියලා. තහනමක් නැතත් එහෙම කියන්න ඉඩක් තියෙනවද කියන එක. සම්පූර්ණයෙන්ම දුරු වෙන්නේ ඉතුරුවක් නැතුවම සංයෝජනය දුරු වෙනවා. සක්කාය දෘෂ්ටියත් නිරෝධයි, දිඨාසවයත් නිරුද්ධයි. දිඨාසවය විචිකිච්ඡාසවය කියන අනුසය ධර්ම දෙකත්, සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කියන සංයෝජන තුනත් ඉතුරුවක් නැතුවමයි නිරුද්ධ වෙන්නේ. එනිසා දැන් අපි බලන්න ඕන මේ කාලත්‍රයේහි මේ අදහස් පහළ වෙන්නේ ඇයි? මම කියන සංකල්පය පදනම් වෙලා මම තමයි අතීතයේ හිටියද නැද්ද කියලා බලන්නේ, මම තමයි අනාගතයට යනවද නැද්ද කියන්නේ, මම තමයි මේ මෙහෙට ආපහු එනවද නැද්ද කියලා කතා කරන්නේ, මම තමයි කොයි තත්ත්වයේ ඉන්නවද කියලා මේ අඟවන්නේ. එතකොට මම කියන අදහස සංකල්පය මත පිහිටලා ඉන්නවනම් ඒ සක්කාය දෘෂ්ටිය නේද? එනිසා ඒ කියන ප්‍රකාශන පිළිබඳව අපි ටිකක් විචාර බුද්ධියෙන් බලන්න ඕන. බලලයි ඒ පිළිබඳව සැලකිලිමත් වෙන්න ඕන. කිව්ව පමණකින් පිළිගන්න එපාය කියන කාලාම සූත්‍රයේ දේශනාව ටිකක් ප්‍රයෝජනෙට ගත්තොත් හොඳයි. කවුරු හෝ එහෙම මගඵල ලැබලා තියෙනවා නම් අනේ සාදු යහපත් හොඳයි. අපි මගඵල ලැබුවා නම් ලැබපු කෙනාගේ මාර්ගඵලයේ අපිට කවුරුවත් ප්‍රකාශ කරන්න ඕනේ නැහැ. එයා අපට කියලා දෙන ධර්මය, එහි පස්සේක ධර්මයක් අපට කියලා දෙනවා නම් අපට අන්නේ ධර්මෝපදේශය යම් අනුමාන වශයෙන් හිතලා විශ්වාසයක් ගොඩනගා ගත්තොත් 50% නිවැරදිතාවයක් තියෙන 100% ඒත් නිවැරදි නෑ. අපි දන්නවා අතීතයේ මගඵල ලැබුවාය කියලා හිතාගෙන අවුරුදු 30 සියලු ආශ්‍රවක්ෂය කළාය කියලා හිතාගෙන අවුරුදු 30ක් ඊටත් වැඩි ගණන් ඊට අඩු ගණන් රහත් භාවයට පත් වුණාය කියලා හිතාගෙන රහතන් වහන්සේලා දහස් ගණන් බිහි කළ ආචාර්ය උත්තමයෝ පිළිබඳව කියවෙනවා අපිට. තමන් වහන්සේවත් දන්නේ නැහැ ආශ්‍රව සහිත බව. ඔය ධම්මදින්න හාමුදුරුවෝ එහෙම තමන්ගේ ගුරුවරයාගේ රැවටීම මුලාව දුරු කළ හැටි අහලා ඇති. ලංකාවේ උපන් රහතන් වහන්සේ ධම්මදින්න හාමුදුරුවන්ගේ ගුරු හාමුදුරුවෝ රහතන් වහන්සේලා දහස් ගාණක් බිහි කළ කෙනෙක්. ධම්මදින්න හාමුදුරුවෝ ගෝලය රහත් වෙලා බැලුවා ගුරු හාමුදුරුවෝ මොන වගේ තැනකද ඉන්නේ. අනේ උන්වහන්සේ තාම ආශ්‍රව සහිතයි. රහත් නොවි රහත් වෙලාය කියලා හිතාගෙන කෙලෙස් සැඟවිලා ධම්මදින්න හාමුදුරුවෝම අනුකම්පාවෙන් ගුරු හාමුදුරුවෝ ළඟට වැඩියා. වැඩලා අහනවානේ ස්වාමීනි, ඔබ වහන්සේ දැන් අධිගම ලැබලා හුඟක් කල්ද? එවැත්නි දැන් බොහෝම කාලයක් වෙනවා. ස්වාමීන් ඔබ වහන්සේට ධ්‍යාන 이르දිපාද එහෙම තියෙනවද? එවැත්නි මට 이르දි බලක් තියෙනවා, අභිඥා තියෙනවා. එහෙනම් ස්වාමීන් ඇතෙක් මවන්න, අපි දිහාවට හොඳ වැල අපුලගෙන දුවගෙන එන ඇතෙක් මවන්න. හාමුදුරුව මෙව්වා. දැන් නැතා වේගෙන් ඉදිරියට එනවා. හාමුදුරුව බය වුණා. දුවන්න හැදුවා. සිවුරු පිටෙන් අල්ලලා ධම්මදින්න හාමුදුරුව ආනුවා, ස්වාමීනි රහතන් වහන්සේලාටත් බිය එනවද? රහතන් වහන්සේලාටත් බිය එනවද? අනේ එවැත්නි මට වැරදිලා තිබුණේ. ඔබ වහන්සේ මට මග කියා දෙන්නේ වැඩි කියලා වැරද්ද පිළි අරගෙන වන දහනට ගිහිල්ලා අවුරුදු සමහර හාමුදුරුවෝ අවුරුදු 12ක් එච්චර දැනගෙන රහතන් වහන්සේලා බිහි කරන්න තරම් බණ කියන්න ධර්මයේ කියලා දෙන්නේ කියාව තිබුණා. එහෙම දන්න හාමුදුරුවන්ට අවුරුදු 12 ගත වෙලා තියෙනවා රහත් වෙන්න. එනිසා මේ බණ කිව්ව තරමිනුත් මේ කියන ධර්මය නම් අවබෝධ කරගෙන කියන ධර්මයක්, ඒකාන්තයෙන් මේ හාමුදුරුවෝ නම් මේ වගේ ඵලයකට පත් වෙලා ඇති කියලා අනුමාන කරනවා නම් ඒකවත් එච්චර නිවැරදි නෑ. එනිසා එබඳු ධර්මයක් කියන තැනදී පවා 100% විශ්වාස කළ නොහැකි බවක් නම් නිකම්ම ප්‍රකාශනයක් කරන කෙනෙකුගේ ඒ බඳු ප්‍රකාශනයක වැදගත්කමක් තියෙනවද නැද්ද කියන එකත් විමසලා බලන්න ඕනේ. එනිසා මම මේ தත්ත්වයේ ඉන්නේ කියලා කියන්නේ මම ඉන්න නිසා. මම නැති වුණා නම් මම කියන සංකල්පය මම කියන වැරද්ද මුලාව දුරු කරගත්ත කෙනාට මම ගැන ඇඟවීමක් හෝ ප්‍රකාශනයක් හෝ කිරීමේ හැකියාවක් නැති බව නම් ඇත්ත. නෑ රහතන් වහන්සේ නමක් වෙනකම්ම සක්කාය දෘෂ්ටිය නෑ. සක්කාය දෘෂ්ටිය සෝවාන් වෙනකොටමයි නිරුද්ධ වෙන්නේ. වෙමි මම වෙමි කියන අනුසය පවතිනවා. වෙමි කියන අනුසය ඇති නිසා තමයි රූපරාග අරූපරාග ඇත්තේ. එනිසා සක්කාය දෘෂ්ටිය කියලා කියන්නේ ඒකට. සක්කාය දෘෂ්ටිය සම්පූර්ණයෙන්ම සෝතාපන්න භවයේදීමයි නිරුද්ධ වෙන්නේ. වෙමි මම වෙමි කියන අනුසය ඉතුරු වෙලා තියෙනවා. තවත් ප්‍රශ්නයක් මගෙන් ඇහුවා. දිත්තේ දිත්තමත්තං සුතේ සුතමත්තං උතේ මුතමත්තං විඤ්ඤාතේ විඤ්ඤාතමත්තං කියන මේ දහම් න්‍යාය භාවනාවක් හැටියට යොදාගන්නේ කොහොමද කියලා. ඉතින් ඇත්තටම දැන් අපි කතා කළේ ඒ වැඩපිළිවෙලමයි. දැන් ඔබ මොහොතක් S2 පියාගෙන ස්වභාවිකව සිදුවෙන මානසික ක්‍රියාවලියට ඉඩ තැබුවොත් ඒ හැම මොහොතකම සිතේ ස්වභාවය තමයි දැන් ඇසට කනට නාසයට දිවට ශරීරයට යම් අරමුණක් නොගැටෙන්නේ නම් ඊළඟට සිතේ ක්‍රියාවලිය තමයි සිතෙන් දැනගන්න බව. කුමන හෝ කෙනෙක් දෙයක් යමක් පිළිබඳව දැනගන්නවා. එතකොට සිතේ ඒ ස්වභාවික සිදුවීම තමයි දැන ගැනීම. එතකොට දැන ගැනීම ඇති වුණාම අපි යමක් දෙයක් පිළිබඳව දැනගත්තාම ඊළඟට අපි මොකද්ද කරන්නේ? දැනගත්ත දේට අනුව හිතන බව. දැනගත්ත දේට අනුව හිතන. අපි ඔගෙන කතා කළා බොහෝ වාරයක්. අම්මා කියලා දැනගත්තා. දැනගත්ත දේට අනුව හිතනවා. ඒ කියන්නේ අම්මා ගැන හිතනවා දැන්. අනේ අම්මා මෙහෙමයි කියලා හිතනවා. දැන් හිතනවා කියලා කියන්නේ අපි මොනවද? ආශ්‍රව උපදවනවා. දැන් හටගත්ත ධර්මයන්ගේ හේතුඵල ධර්මතාවය දැක්කේ නැහැ. දැක්කේ අම්මා උපන්නා. දැන් අම්මා ගැන හිතමින් යන. ඒ කියන්නේ අර කණ්ණාඩිය ළඟ පෙනුණ යමක් පෙනිච්ච දේ මේ පේන්නේ අම්මා කියලා හිතාගෙන අනේ අපේ අම්මා දැන් වයසයි, දැන් බොහොම දුරවලයි, දැන් ලෙඩ වෙලා කොයි වෙලාවෙද දන්නේ අපේ අම්මා ඒ කාලේ නම් අපිට මෙහෙමයි සැලකුවේ කියලා අර පෙනෙන දිහා බලාගෙන අම්මා ගැන හිතනවා. දැන් මේ උපදින තාක් මේ සියලු අදහස් ආශ්‍රව ගණයටයි යන්නේ. දැන් ආශ්‍රව උපන්නේ ඇයි? හටගත් හේතුඵල ධර්මතාවයන්ගේ ඇත්ත නොදැක්ක නිසා. මේ දැනගැනීම, මේ අම්මා කියන දැනගැනීම ඇති වුණේ හේතු නිසා. මන ආයතනයත් ධම්මායතනයත් මනෝවිඥාණයත් කියන මේ අනිත්‍ය වූ හේතු ඇති කල්හි මේ දැනගැනීම ඇති වුණේ. මේ හේතු අනිත්‍යයි. අනිත්‍ය හේතු අනිත්‍ය වෙනකොට මේ ඵලයත් අනිත්‍ය වෙනවා. ඒ අනිත්‍යභාවය නොදන්න නොදැක්ක මොහොතේම අම්මාට ගත්ත අම්මා ගැන ආශ්‍රව උපන්නේ. දැන් අපට පුළුවන් නම් මෙන්න මේ ටික තේරුම් අරගෙන දැනගැනීමට ඉඩ දුන්නොත් දැනගත්ත දේ අනුව හිතන්න ගිය ගමන් විඥාන පත්‍ය නාම රූපං නාම රූප පත්‍ය සලායතනං කියන පිළිවෙලට දුකේ උපතයි හටගන්නේ. දැනගැනීමක් ඇති වෙනකොටම අනේ මේ දැනගැනීම මේ හේතු නිසා හටගෙන මේ හේතු නිරෝධයෙන් විරුද්ධ වෙනවා කියලා මේ උපාය ඥානයේ යොදා ගන්න පුළුවන් නම් අපි ආශ්‍රවක්ෂය කරන ආශ්‍රව උපදින්න තියෙන නූපන්න කුසලයේ උපදින්න තියෙන උපන්න කුසලයේ වැඩෙන්න තියෙන හේතු ඉවත් කරලා තියෙනවා. නූපන් කුසලයේ උපදින්න තියෙන උපන් කුසලයේ වැඩෙන්න තියෙන ඉඩ හදලා තියෙනවා. එතකොට අපි සතර සම්‍යප්පදං වීරිය වඩනවා. මෙතන සතර සතිපට්ඨානේ පිටයි. එතකොට මෙන්න මේ විදිහෙන් අපට පුළුවන් නම් මෙන්න මේ තැන හඳුනා ගන්න විතරයි ඕනේ. ඊට එහාට භාවිතා කරන්න ඕන ධර්මයේ අපිට දෙන්න පුළුවන් කියන්න පුළුවන් තව බොහෝ දේ. පුඤ්ඤාභි සංඛාර අපුඤ්ඤාභි සංඛාර පමණක් නොව ධ්‍යාන කුසල් ආනෙන්ජ කුසලයේද අවිද්‍යා ප්‍රත්‍යයෙන් අවිද්‍යා පත්‍යා සංඛාර අවිද්‍යාව නිසාමයි හටගන්නේ. ඒ කියන්නේ අපි කොහොමද දැන් අපි හිතන්නේ මෙහෙම අර කණ්ණාඩිය ළඟට ගියාම පේනවනේ යමක් බලාගෙන ඉන්න අපි හිතන මේක මම කියලා මගේ කියලා තණ්හාවෙන් හිටියොත් තමයි වැරදි. මේක අනිත්‍යයි දුකයි අසුභයි අසාරයි කියලා හිතුවොත් මේ ගැන ඒක නරක නෑ කියලා ඔන්න පෙනෙන දේ දිහා බලාගෙන අනේ මේක කවදා හරි ලෙඩ වෙනවා මේක කුණු වෙනවා මේක පස් වෙලා අනිත්‍ය වෙලා යනවානි කියලා බලනවා. මේකේ හැත් අනිත්‍යයි රූපයත් අනිත්‍යයි කනත් අනිත්‍යයි ශබ්දයත් අනිත්‍යයි ගන්ධයත් රසයත් දිවත් පහසත් සිතත් සිතුවිලිත් ඔක්කොම අනිත්‍යයි කියලා බලනවා. මේකේ තියෙන කෙස් ලොම් නියදත් සම්මස්නහර කියලා බලනවා. දැන් බලන්න අර කණ්ණාඩියේ පෙනෙන දේ දිහා කෙනෙක් මම මගේ කියලා බලනවා. කෙනෙක් අනිත්‍යයි අසුභයි කියලා බලනවා. දැන් අනිත්‍යයි අසුභයි අසාරයි දුගඳයි පිළිකුල් කියලා බලන එක හොඳයිනේ. හොඳයි. නিত্যයි සුඛයි ආත්මයි සුභයි කියලා බලන එක වැරදි. හැබැයි දැන් බලන්න දැන් නিত্যයි සුඛයි ආත්මයි සුභයි කියලා ඒ විදිහෙන් බලනකොට අපි කියමු අපුඤ්ඤාභි සංඛාර. අනිත්‍යයි දුකයි අසුභයි කියලා බලනකොට පුඤ්ඤාභි සංඛාර. එතකොට පුඤ්ඤාභි සංඛාරත් අපුඤ්ඤාභි සංඛාරත් අවිද්‍යා ප්‍රත්‍යයෙන්. මොකද්ද මෙතන තියෙන අවිද්‍යාව? කණ්ණාඩියේ පෙනෙන දේ මුලාව දුර වෙලාද අනිත්‍යයි කියලා බැලුවත් දැන් කණ්ණාඩියේ පෙනෙන්නේ හේතු නිසා හටගත්ත ප්‍රතිබිම්බය. දැන් ප්‍රතිබිම්බය දිහා බලාගෙන මේ සත්වයක පුද්ගලයක මිනිසියෙක් මමයි කියලා හිතාගෙන අනිත්‍ය බැලුවත් ඒ අනිත්‍ය බලන්නේ මෝඩකම මත පදනම් වෙලා. එහෙනම් ඒක අවිද්‍යාපත්‍ය සංඛාරා. ඒ සංඛාරයත් නම් සංඛාරපත්තින් විඥාන විඥානයේ ඇති කල්ලි නාම රූප සලායතන දුකේ පැවැත්ම එතන තියෙනවා. ඒක නිරුද්ධ වෙලා නැහැ. ඕක තමයි මම කියන්නේ අනිත්‍යයි අනිත්‍යයි කියලා බලන එක හොඳයි. හැබැයි හරි තැන පිහිටලා වැරදි තැනක ඉඳගෙන අනිත්‍ය දුක්ඛ අනාත්ම අසුභ බව බැලුවත් ඒක කුසලයක් මිසක් පුඤ්ඤාභි සංඛාරයක් මිස මාර්ගයේ නොවේය කියලා මේ ලෝකෙට මේ හඬ නගලා කියන්නේ එකයි. මෙන්න මේ හේතුව නිසා. එනිසා ඔබට පුළුවන් නම් දැන් අර කණ්ණාඩිය ළඟට ගිහිල්ලා නිට්ටයයි සුභයි අසුභයි කියලා බැලුවත් අනිත්‍යයි දුකයි අනාත්මයි කියලා බැලුවත් වැරදමයි. හැබැයි මේ වරදේ අපට තියෙනවා ප්‍රතිඵලය අනුව හොඳ නරක කියලා බෙදන්න. නිට්ටයයි සුඛයි ආත්මයි සුභයි කියලා බලන එක වැරදි. නරකයි භයානකයි. අනිත්‍යයි දුකයි අනාත්මයි අසුභයි කියලා බලන එක හොඳයි. එතකොට හොඳ නරක කියන දෙකම ලෝකේ. හොඳ නරක කියන දෙක පින පව කියන එක ලෝකේ. එතකොට ලෝකයට සාපේක්ෂව මේක හොඳ දැක්මක්. නිට්ටයයි සුඛයි ආත්මයි සුභයි කියලා බලනවට වඩා හොඳයි අනිත්‍යයි දුකයි අනාත්මයි කියලා බලන එක යා ලෝභ දේශ ඇති කරගෙන අනුන්ට හෝ තමන්ට අනර්ථයක් කරගන්නේ නෑ. හැබැයි ජාති ජරා මරණයට උත්තර එතන නෑ. එහෙනම් අපිට අවශ්‍යතාවයේ ජාති ජරා මරණයෙන් මිදෙන්න නම් මේ අනිත්‍යයි දුකයි අනාත්මයි කිය බල බල ඉඳලා හරියන්නේ නෑ. මේ වැරදි තැනක ඉඳගෙන හරි තැනක ඉඳගෙන බලන්න ඕන. අපි අනිත්‍ය බලන්න ඕන කොතනද? මේ හටගත්ත දේ මෙන්න මේ හේතු නිසා. මේ අනිත්‍ය වූ හේතු බිඳෙනකොට මේ හටගත්ත දේ, මේ පෙනෙන දේ අනිත්‍යයි. පෙනෙන දේ අනිත්‍යයි අපි බලන්න ඕන. පෙනෙන දේ අනිත්‍යතාවය ප්‍රකට කර ගැනීම සඳහා, සහතික කර ගැනීම සඳහා ඒ පෙනෙන දේ හටගත්ත අසත් රූපයත් චක්කු විඥානෙත් අනිත්‍ය බලන්න ඕන. එතකොට අසත් රූපයත් චක්කු විඥානෙත් අනිත්‍ය බලන්නේ පෙනෙන දේ අනිත්‍ය බව ප්‍රකට කර ගැනීම සඳහා. පෙනෙන දේ දුක් බව ප්‍රකට කර ගැනීම සඳහා මේ පෙනෙන දේ හදාපු අසත් රූපයත් චක්කු විඥානයත් දුකයි කියලා බලන්න ඕන. පෙනෙන දේ අනාත්ම බව ප්‍රකට කර ගැනීම සඳහා මේ පෙනෙන දේ හදාපු අසත් රූපයත් චක්කු විඥානයත් අනාත්මයි කියලා බලන්න. එතකොට එහේ අනාත්මයි අනිත්‍යයි දුකයි කියලා බලන්න ඕන. මේ පෙනෙන දේ ඇත්ත නිරාවරණය කර ගැනීම සඳහා පෙනෙන දේ මුලා වෙලා අනිත්‍යයි කියලා බැලුවත් එයා ලෝකෙමයි. ලෝකෙන් එතර වීමක් වෙන්නේ නැහැ. ඒ නිසා අනිත්‍යයි කියලා බලන එක හොඳයි. හැබැයි ඉගෙන ගන්න හරි තැන ඉඳගෙන බලන්න, හරි විදිහට බලන්න. එතකොට ඔබට මාර්ගය තියෙනවා, නැත්නම් කුසලය විතරයි. එහෙම වෙනවනම් බුදු කෙනෙක් අපිට ඕන කරන්නේත් නෑ, ධර්මයක් ඕනත් නෑ, ප්‍රතිපදාවක් ඕනෙත් නෑ. ඉබේ සිද්ධ වෙනවා නම් දැන් අපි ඉස්සෙල්ලාම මතක් කළා උපාදානය කියන්නේ ස්කන්ධ නොවේය. ස්කන්ධයන් ඇසුරු කොට යම් චන්දරාගයක් වේ නම් ඒ උපාදානයි කියලා. එතකොට අපිට උපාදානය හැමතිස්සෙම භවය හදන්නේ. භවය නිසා ජාතිය, ජාතිය නිසා ජරා මරණ. එනිසා අපට ස්කන්ධයන්ගේ ස්වභාවය තමයි හටගත්දී හටගත් වෙනවා. අපි දැක්කත් නොදැක්කත්, නුවණින් බැලුවත් නොබැලුවත් අනිත්‍ය වෙනවා. ඇසත් රූපයක් ගැටුණාම චක්කු විඥානේ ඉපදෙලා චක්කු සම්පස්යෙන් වේදනා සංඥා සංකාර පහළ වෙනවා. ඇසත් රූපයක් දෙක වහා අපි දැක්කත් නොදැක්කත් වෙන් වෙනවා. ඒ සියල්ල අනිත්‍ය වෙනවා. ඒ කියන්නේ ස්කන්ධ අනිත්‍ය වෙනවා. ස්කන්ධ අනිත්‍ය වෙලා ගියත් දැක්ක දේ ඉතුරු නම් අපිට දැකපු දෙයක් ගැන හිතන්න ඉතුරු වෙලා නම් ලස්සන දෙයක් දැක්කා, මහා අමිහිරි කැත දෙයක් දැක්කා කියලා ලෝභයට අනුයන, ද්වේෂයට අනුයන හිතන්න යමක් ඉතුරු වෙලා නම් එහෙනම් අර ස්කන්ධ ටික අනිත්‍ය වුණත් අපිට දුක පවත්වාගෙන යන්න ඕන කරන හේතු ටික හදලයි අනිත්‍ය වෙලා තියෙන්නේ. එහෙනම් අපේ ස්කන්ධයන්ගේ අනිත්‍ය බව අපි දැක්කත් නොදැක්කත් ඒක අනිත්‍යමයි. අනිත්‍ය බව නොදැනගත්තොත් අපි මේ හේතු නිසා හටගත්ත දැකීම, ඇසීම, දැනීම, දැනගැනීම මෙන්න මේවා නිරුද්ධ වෙන්නේ නැහැ. දැන් අපි උදේ එනකොට දැකීමක් ඇති වුණා නම් යම් ඒ දැකීමට හේතු වූ ඇහත් රූපයත් චක්කු විඥානයත් චක්කු සම්පස්සයත් චක්කු සම්පස්සයෙන් හටගත් වේදනා සංඥා සංඛාර වින් සියල්ලම අනිත්‍යයි. ඉතුරුක් නැතුවම අනිත්‍යයි. දැන් කිසිම විවාදයක් නැහැ. හැබැයි අපිට දැන් ඉතුරු වෙලා තියෙනවා දැක්ක දෙයක් පිළිබඳව. මොනවද ඉතුරු වෙලා තියෙන්නේ? රූපේද, ඇහැද, චක්කු විඥානේද, සංපස්සේද, වේදනාවද, සංඥාවද, සංඛාරේද? මොකද්ද ඉතුරු වෙලා තියෙන්නේ? ආශ්‍රවය. ආශ්‍රවය ඉතුරු වෙලා නේද? එතකොට දැන් අපි එතන යම් තැනක ඇත්ත නොදැක්කොත් නිරෝධය නොදැක්කොත් හටගන්නේ මොකද්ද? ආශ්‍රවයක්, ක්ලේශයක්, ආශ්‍රවයක් උපදිනවා. දැන් අපිට දැන් ඇහැ රූපයේ ඒ සිදුවීම නැහැ. දැන් මනෝපහසින් මේ දැන ගැනීම එනකොටම අර ආශ්‍රවය නේද මෙතෙන්ට එකතු වෙන්නේ. එතකොට ස්කන්ධ ටික අනිත්‍ය වෙලා ගියත් නූපන් ආශ්‍රවයක් උපදිනවා නම් ඒ ස්කන්ධ නිරෝධය අපි හරි විදිහට නිවැරදි විදිහට බලලා නැහැ, දැකලා නැහැ. අපි හරි විදිහට එකවරක් හෝ මේ ආයතන නිරෝධ කළා නම් ආපහු උපදින්න ඉඩකුත් නැහැ. එනිසා කොහොම හරි මේවා අනිත්‍ය වෙන බව ඇත්ත තමයි. නමුත් අපි මේ නිරෝධය බලන්ට ඕන ඒ හේතු නිසා හටගත් ඵල නිරෝධයක් දකින්න. යේ ධම්මා හේතුප්පබවා සරියුත් හාමුදුරුවෝ අස්සජි හාමුදුරුවන්ගෙන් බණපදයක් අහලා මඟඵල ලැබුවේ කොහොමද? කොණ්ඩඤ්ඤ හාමුදුරුවෝ මඟඵල ලැබුවේ කොහොමද? මේ ශාසනයේ යම් තරමක් උත්තමියෝ මඟඵල වලට ලැබුවා නම් පත් වුණා නම් කොහොමද පත් වෙලා තියෙන්නේ? යේ ධම්මා හේතුප්පබවා. එතකොට අවධානයේ යොමු වෙලා තියෙන්නේ හේතුවට නෙමෙයි ඵලයට. යේ ධම්මා හේතුප්පබවා. යම් ධර්මයක් හටගන්නවා නම් හේතු ප්‍රභවයේ හේතු නිසා. එතකොට මූලික අවධානය හටගත්ත ධර්මය මොකද්ද? දිට්ඨ, සුත, මුත, විඤ්ඤාත. යංකින්චි සමුදය ධම්මා. යංකින්චි සමුදය ධම්මා. යම් හේතුවක් නිසා යම් ධර්මයක් හටගන්නවා නම් ඵලයට තමයි අවධානය යොමු වෙලා තියෙන්නේ. කොණ්ඩඤ්ඤ හාමුදුරුවන්ට පහළ වෙච්ච ධම්ම මැසේදී. එනිසා අපි හේතුන්ගේ අනිත්‍ය දකින්න ඕන. හේතු නිසා හටගත් ඵලයේ නිරෝධයත් එකමයි. ඵල නිරෝධය නොදැක හේතු අනිත්‍ය වුණත් ඵලක් වෙන්නේ නැහැ අපිට. ඵලය තමයි අපිට දුක නැවත නැවත හදන්න හේතු වෙලා තියෙන්නේ. එනිසා ඵල නිරෝධය දකින විදිහට හේතු ධර්මයන් දිහා බලන්න අපි ක්‍රමයක් හදා ගන්න ඕන. නැවත නැවත හොයලා කතා කරලා දැන් වෙලාව 4යි. එහෙනම් දැන් ඉතින් අදට අපි නිමා කරමු. පසුව මේ බණ නැවත නැවත අහන්න, මේ කැසට් පැටි අරගෙන නැවත නැවත අහලා ලියා ගන්න එන ගැටලුටෙන් ප්‍රශ්න ලියාගෙන ඉන්න 100ක් 1000ක් වුණක් ආවන්නේ ලියාගෙන. කොහොම හරි එකිනෙක හරි මේ ටික තේරුම් ගත්තොත් ඒකයි වැදගත් වෙන්නේ. රූපය ඔය වැරද්ද ගැනම තමයි අපි මෙතෙක් වෙලාවම කතා කළේ. දැන් අපි ඇහැ අනිත්‍යයි, රූපය අනිත්‍යයි, චක්කු විඥානය අනිත්‍යයි අනිත්‍යයි කියලා බලන එක මම කිව්වා හොඳයි කුසල්. නමුත් අපි බලන්න ඕනේ ඇහැත් රූපයත් චක්කු විඥානයත් අනිත්‍ය බලන්න උනේ ඇයි? මොකටද බලන්න? අපිට මේක බලන්න අපේ අවධානය යොමු වුණේ මේ හේතු නිසා අපිට ඵලයක් හදලා දීලා තියෙනවා. මොකද්ද? දැකීම. දැන් දැකීම කියන ඵලය අපිට හම්බ වෙන්නේ ඇසත් රූපයත් චක්කු විඥානයත් මේ හේතු ගෙවා ළමින්. එතකොට දැන් අපිට ඇසත් රූපයත් චක්කු විඥානයත් අනිත්‍යයි කියලා බලන්ට ඕන මේ හේතු නිසා හටගත්තු ඵලය නිරුද්ධ වෙන විදිහට නිරුද්ධ කිරීම සඳහා. එතකොට ඒ ඵල ධර්මයට මෙන්න මේක නිරෝධ කිරීමටයි මෙතන බලන්නේ, මෙතන අනිත්‍ය බලන්නයි, මෙහි අනිත්‍ය බලන්නේ කියන නුවණ නැත්නම් ආශ්‍රවක්ෂේ වෙන්නේ නැහැ. ඇයි ආශ්‍රව උපදින්නේ? ඇස නිසාවත්, කන නිසාවත්, ශබ්දේ රූපේ නිසාවත්, චක්කු විඥානේ නිසාවත් නෙමෙයි. මේ හේතු ඇතිකල්ලි හටගන්න ඵලයක් එක්කයි. එනිසා ආශ්‍රවක්ෂය කරන්න නම් ආශ්‍රවක්ෂය කිරීමට හේතු ධර්මයයි අපි අනිත්‍ය දුක්ඛ අනාත්ම බව බලන්න. එහි අනිත්‍ය දුක්ඛ අනාත්මය බැලීම සඳහා එය හදපු හේතුකාරක ධර්ම ටිකෙත් අනිත්‍ය බැලුවට කමක් නැහැ. එතකොට මෙන්න මේ ටික දැනගෙන දැන දැක මෙතන බලනවා නම් හොඳයි. එසේ නොදැන නොදැක මෙතන බලනවා නම් ඒක කුසලයක් මිස මාර්ගය නොවේ. එහෙනම් දැන් අපි මතු දවසක ඉතිරි ටික නැවත කතා කරමු. ප්‍රශ්න හදාගන්න, එකතු කරගන්න, ලියාගන්න, ඒව අහන්න, විමසන්න. අපිට කරදර වුණාට, අපහසු වුණාට කමක් නැහැ. තමන්ගේ අවබෝධය නුවණ පිණිස